නෑ එහෙනම් මේ බන නෙමෙයි.
එහෙනම්
පොඩි කතා කරමු අපි. පුරුසාවෙන් ආසිරත් කතා කරන්න පුළුවන්. දැන් අපි මෙහෙම කතා කරන එක තේරෙනවද?
ගුරුවරනේ එහෙ කියන. එහෙ.
ඕකේ. ඕකේ කියන ගම සාමාන්‍යයෙන් හාමුදුරුවරු එක කතා කරනකොට ඒක සිංහල බෞද්ධයෝ දැන් හා කියන්නේ හාමුදුරු කෙනෙක්ට. දැන් ඕකේ කියන එකම හා කියන්නේ නැතුව එහෙමයි කියන. ඒක ඒක අර ගෞරවයට සිංහලෙන් ගෞරවයට කියන විදිහක් ඒක. ඊළඟට දැන් අර ඉංග්‍රීසියෙන් UK ලා ඔක්කොටම කිව්වට සිංහලෙන් හැමෝටම U කියලා කියන්නේ නැහැ. හාමුදුරන්ට ඔයා කියන්නේ නැහැ. ඔබ කියන්නේ නැහැ. හාමුදුරන්ට කියනකොට ඒක ස්වාමින් වහන්සේ කියනෝ නැත්තම් ඔබ වහන්සේ එහෙමනේ කියන්නේ. ඒ වගේ අර ඒක සිංහල බෞද්ධයෝ කතා කරන විදිහක්. ඉතින් ඔයගොල්ලන්ට මේ සිංහල මේ බෞද්ධ වංගී ක්‍රමය හම්බ වෙන්නේ නැහැ නේ. ඒ මේ වගේ වෙලාවකදී හරි එහෙම පුරුදු වෙන එක හොඳයි. එතකොට ඕකේ කියන්නේ නැතුව එහෙමයි. හා කියන්නේ නැතුව එහෙමයි කියන්නේ. ඊළඟට අපි දැන් දානේ දෙනකොට දැන් මම දැක ගොඩක් වෙලාවට මේ දරුවන්ට තේරෙන්නේ නැහැ නේ දන්නේ නැති නිසා දෙන්නද කියලා අහනවා. මහත් දානේ ගෙනල්ලා දෙන්නද කියලා අහනවා. ඒතර හාමුදුරුවරුන්ට එහෙම කැමති නම් හාමුදුරුවන්ට දෙන්න කියන්න පුළුවන්. එතන ඔයගොල්ලන් ඇවිල්ලා ඇහුවොත් බෙදන්නද කියලා ඇහුවොත් හා කියන්න පුළුවන්. හැබැයි හාමුදුරු සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ. හාමුදුරුවෝ සද්ද නැතු ඉන්නවා. ඒකට දෙන්නද කියලා අහන්නේ නැහැ මේ ගෙනල්ලා පූජා කරන්න බලනවා. එතකොට ඕන් නැත්නම් උන්වහන්සේ අතවහන. ඒ කියන්නේ එපා. කැමති නම් උන්වහන්සේට ඉඩ දෙනවා. අවශ්‍යය අවස්ථාව තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකත් අර ස්වාමීන් වහන්සේට දාන බෙදනකොට දෙන්නද බෙදන්නද කියලා අහන්නේ. ඒක අපිට තේරෙනවනේ. අවශ්‍යද කියලා තේරෙනවා. ඒ වෙලාවට ගිහිල්ලා පූජා කරනවා. අත වැවුවොත් ඊපස්සේ. ඊළඟට අපි කිව්වොත් මම මෙහෙම කියන්න හිතවත්කමට කියන්නේ මේ දැන් මේ ටයිප් එක තියෙන්නේ මෙහෙම අල්ලගෙන ඉන්න ටයිප් ප්‍රශ්නේ නේ. මෙහෙම අපි ඉන්නා එහෙම බණ අහන්නේ. බණ අහනකොට එක්ක හොඳට මේ ටයිප් එකකින් හරි එහෙම තමයි ඉන්නේ. එතකොට අර මෙහෙම අත තියාගෙන අහන්නේ නැහැ. ඔකට ඔකට මේ ශික්ෂා පදයක් තියෙනවා නේ. පල්ලත්තිකයි විසින්නස්සා කියලා අනස ධම්ම දේශිස්සාමික ශික්ෂා කරණීය කියලා. අර මෙහෙම ඔකට සිංහලෙන් කියන අකු අටු හකුළු ආගෙන ඉන්නවා කියන. එහෙම ඉන්න කෙනෙකුට බණ කියන්න එපා කියලා කිව්වා. ඒක ධර්මයට දැන් ඒ කාලේ බුදුහාමුදුරන් කාලේ මෙහෙම ඉන්නවා කියන එක ටිකක් අර අගෞරවයට ඉන්න එකක්. අගෞරවයට කියන වචන වල තේරුමක් දන්නේ මේ එතකොට එහෙම ඉන්නකොට බණ කියන්නේ. ඒතර මේ 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 ඉරියව තමයි හොඳම ඉරියව. කෙබොම හොඳ ඉරියව. එතකොට බණ අහනකොට සාමාන්‍යයෙන් වැඩගෙන අහන එක
තමයි බෞද්ධ දේන මේ මේ ඉරියවනේ අර්ධ පදයක්.
උරන්දී මේ කිට් එකට නම් ප්‍රශ්නයක් නෑ. නැත්තම් මේ අම්මලා ඉන්න විදියට හරි ඔය කිට් එකට නේ ප්‍රශ්නයක් නෑ. ඊළඟට අර කැප් එකක් දාගෙන බනහන්නේ. දැන් සපත්තු සීතල කාලෙක නම් ප්‍රශ්නයක් නැහැ. ෂූස් නැත්තම් දාගෙන ඉන්නකොට කියන්නේ සාමාන්‍යයෙන් දැන් සීතල නැතිනම් සපත්තු ගලවලා තමයි බලන්නේ. මේ සම ප්‍රශ්නයක් නෑ. මෙහෙම අහන්නේ නැහැ. මෙහෙම ඊළඟ රද්දික පිටිපස්සට කරගෙන එහෙම අහන්නේ සාමාන්‍යයෙන් කො මෙහෙම අහනවා. එහෙම නැත්තම් වඩාත්ම ගෞරවයට හොඳම විදිහට සාමාන්‍යයෙන් මෙහෙම අහන එක. ඒක අමාරු විනා මෙහෙම අහන්න පුළුවන්. තමයි කියන්නේ. ඊළඟට දානේ බෙදනකොට වගේ වෙලාවක මම මේ ලොකු දේවල් නෙමෙයි සාමාන්‍ය දේවල් ටික කතා කරනවා. දාන බෙදනකොට කතා කරන්නේ කවුරුවක් දාන වන්දරේ තන කතා කරන්නේ බොහොම නිහඬ නිශ්ශබ්ද පරිසරයක් මේ තියාගන්න සමන් එහා පැත්තකට ගිහිල්ලා කතා කරලා කමන්නේ සද්දේ ඉන්න තියන්නේ නැහැ පුළුවන් තරම් නිහඬ වෙනවා ඊළඟට දැන් අපි ගත්තොත් හාමුදුරු නමක් ගෙදරට වඩින වෙලාවක් දැක්කම දැන් මෙහෙනම් ඒක හොඳටම තිබුණා ඒක දැන් සමහර ලාට කට්ටිය හාමුදුරු වඩිනකොට පැත්තකටලා ඉන්නවනේ එහෙම ඉන්නේ නැහැ ඉස්සරහට ගිහිල්ලා වන්දනා වන්දිය නැදලා ඒක තමයි සාමාන්‍යයෙන් පින් සිද්ධ වෙන විදිහ ඒක මොකද මේ ගරුකල යුතු අයට ගරු කරාම ඒක විපාක හැටියට මේගොල්ලන් තේරෙනවද නැහැ නොතේරෙනවා මේ වචන ටික කියන්නේ වෙයි ඒ ගරුකල යුත්තරට ගරු නොකළම ඊළඟට උපදිනකොට ඒ අය ගොඩක් වෙලාවට අර අනික් අයගෙන් ප්‍රශ්න ඇති වෙන විතරම ගැරවෙනකොට පහත් තැන්වල නිතරම පීඩාවටපත් වෙනවා අනික් අය ගණන් ගන්නේ නැහැ පොඩ්ඩක් ක්‍රියා කරන එක පැත්තකට දාලා
කීම පුළුවන් උපදින්න හේතුව
ඉතින් ඒක පැත්ත ඊළඟට පන්සිල් දන්නවන පානාතිපාතා දින්න දාන පන්සිල් ගත්තම දැන් සත්තු මරණයක ගත්තම ඒක මේ ලෝකේ හැටියට ගත්තත් කොහොම නරක දෙයක් සත්තු මරනවා කියන එක. ඒගොල්ලන්ට හිතෙනවා අපිට වගේම අපි වගේම නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට කවදාවත් හිතවන්නේ නැහැ හොඳ අය අනුන්ට හිතවන්නේ. ඒ විතරම අනිත් අයට අනුකම්පා කරනවා. එතකොට සමහර දැන් මෙහෙනම් ওই ප්‍රශ්න නැහැ මදුරුවෝ නම් මෙහෙ එච්චරම නැහැ. අනික් අයට අග්ගාලා මදුරුන්ට ගහනවනේ. ඒ තාමත්ම නරකයි අපිට. ඉඳා කයින් කරලා දාන්න පුළුවන් මේ. සත්තු මරුවම වෙන්නේ ඊළඟ ජීවිතයක අපි ඉපදුනාම අපි ඉක්මනින්ම අපේ ආයුෂ අඩු වෙනවා. අවුරුදු පුංචි කාලේ ඉඳන් ඊට පස්සේ මැරෙනවා. ඒකට විපාකයක හේතුව තමයි සත්තු මරණයක විපාක. එතකොට හොරකම් කරාන් අනුන්ගේ දේවල් හොරෙන් ගත්තම ඒක විපාක තමයි දැන් Tamanට වස්තුව ලැබුණා නැති වෙලා යනවා. ඒ කියන්නේ මේවා පොඩි විපාක සාමාන්‍යයෙන් වෙන්නේ සත්තු මරණ හොරකම් කරන වැරදි වැඩ කරන බොරු කියන අය ඊළඟට ඔය රහමෙර පානේ අරක්කු වගේ නරක දේවල් ඒව කරාම ඒ අකුසලේ නිසා පාප කර්මනේ පංච දුෂ්චරිතය කියන්නේ පංච දුෂ්චරිතේ හින්දා බොහෝ විට නිරේ උපදිනවා නිරේ කියන්නේ අපාය වල දන්නවත් දන්නේ නිරේ උපදිනවා එහෙම නැත්නම් ප්‍රේත කියන එක දන්නවත් දන්නේ මේගොල්ලෝ ඔයගොල්ලන් දැන් ප්‍රේතයෝ කියන අයට හරි උඩාක්ම දුක් විඳින අය. කන්න නැහැ. බොන්න එහෙම නැහැ. අවුරුදු 10 ගණක් ඉන්නවා. දී බොහෝ කාලයක්. ඒගොල්ල සමහරට කනවයි කියන්නේ ඔය සොපොටු සත්තුන්ගේ ජරාව ඒ වගේ දේවල් කියන ඒගොල්ල කනවා කියන්නේ. සමහර අයට ඒකවත් නැහැ කියන්නේ. එහෙම ටිකක්වත් හම්බ වෙන්නේ නැහැ. බඩගින්නේම තමයි ගොඩක් අයින්නවා. ඉතින් ඊට පස්සේ තිරසන්න වෙලාවකදී සත්තු වෙලාවක දිනවා. මිනිස්සෙක් වුණත් වැඩි කාලයක් ඉන්නවා. ඉක්මනින් මැරෙනවා, තමන්ගේ දේවල් නැති වෙනවා, අනිත් අය තමන්ව ගණන් ගන්නේ නැහැ, තමන්ගේ වචනේ විශ්වාස කරන්නේ නැහැ. එහෙම වෙනවා. පංච සීලේ නොරැක්කම. හොඳ දේවල් කළාම අපි සීල් රකින්නවා, දාන දෙනවා, අනිත් අයට කොරන දේවල් කියන සලකනවා. විශේෂම දෙයක් තමයි ඔයගොල්ලෝ කරනවත් දන්නේ අම්මට තාත්තට වඳිනේ දැන් අපි නම් අපි ගෙදර ඉන්න කාලේ රැට නිදා ගන්නකොට අනිවාර්යෙන් අම්මටයි තාත්තටයි වඳිනවා උදේට ඉස්කෝලේ යනකොට අනිවාර්යෙන් වැඳලා අම්මගේ තාත්තගේ මූණත් ඉඹලව තමයි යන්නේ ඒක අපි මේ පුරුද්දක් හැටියටම කරනවා ඒක ඉතාමත් හොඳයි මොකද දෙමව්පියෝ කියන්නේ අපිට ඉන්න ලොකුමම සම්පතනේ ඒගොල්ලන්ට අපි ගරු කරන්න ඕන ඒක ගොඩාක් පින් සිද්ධ වෙනවා. එතකොට ඔය දන් දෙන එක, අනිත් පැට සලකන එක, විශේෂයෙන් කරුණාව, මෛත්‍රිය, අනිත් හැම දෙනා කෙරෙහිම මෛත්‍රී සිතක් තියෙන්න ඕන. කවුරු කරනවත් තරහා, අමනාප වගේ දේවල් තියාගන්න නැතුව. ඉතින් අනිත් පැත්ත තමයි පුළුවන් තරම් සිංහල ටිකක් ඉගෙන ගන්න වලට. ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් තියෙනවා බුද්ධ ධර්මයේ කියන එක. මහා ගැඹුරුම ධර්මයක්. ඔයාලා දන්නවද දන්නේ? එංගලන්තේ, ඇමරිකාව වගේ රටවල් වල මිලිටරි අයට ට්‍රේන් කරවන බුදුදහමින් දේවල් ඉගෙනගෙන අරගෙන සමහර දේ ඒගොල්ලන්ගේ අර මානසික ඒකාග්‍රතාවේ හිත තැම්පත් කරන එක අරමුණක යන ඒගොල්ලෝ ඒවට සමහර දේ ඇමරිකාවේ වැඩ කරනවා කියන්නේ මේ හාමුදුරු කෙනෙක් සිවුරු ඇඳලා එයා තමයි ඒ සයිට් එකේ වැඩ කරනවා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. නමුත් අපේ දේවල් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේවල් වලට ගන්න ඒගොල්ලන්ට විශේෂයෙන් කරනවලු. බුදුදහම කියන්නේ ගොඩාක් මහා ගැඹුරු ධර්මයක්. ඒක කියලා දෙන්න විදිහක් නැහැ. අපිට ඉංග්‍රීසි නැහැ, ඔයගලට සිංහල නැහැ. ඒක ප්‍රශ්න තියෙන්නේ. මේ ටිකක් සිංහලත් ඉගෙන ගන්න බලන්න, අපිත් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බලන්න. මම මේ බොහොම සිම්පල් සිංහල වලින් කියන්නේ නැත්නම් කියන්නේ නැත්නම් නවත්වනවා කියන්නේ.
කියන්න දෙයක් නැහැ නේ. කියලා දින මේගොල්ලන්ගේ මොන හරි අහගෙන යන්න තියෙද කියලා බලන්න ඕනේ.
දැන් කෂ්ට
පිනනවා නේද? ඕන ප්‍රශ්නයක් අහන්න කමන්නේ.
අහන්න නේද? හරි හරි බලන්න බලන්න. අහන්න ප්‍රශ්න. ප්‍රශ්න අහන්න. මම අපිටත් උන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
දැන් යන්න පුළුවන් කියලා.
රමඩ හිතන සූත්‍රයක් මතක් වුණා මේ ටෙම්පල් ටිකක් නෙමෙයි කිසි හරි අර්ථයක් තියෙන කජ්ජනේ සූත්‍රයක් එකේ මේ කියන්නේ දුරජන සදේශනා කරනවා මහණේ නුඹලා යම් රූපයක් දැන් අනුභව කරයි නම් ඒ කියන්නේ යම් රූපයකින් අපි සැප දුක් විඳින සතුට වෙලින ඒ විදිහටම අතීත රූපක් කජ්ජින් ඒ කියන්නේ අතීත රූපත් අනුභව කළා අනාගතේ පහළ වෙන රූපත් එහෙමයි. එතකොට ඒකෙන් කියන්නේ දැන් අපි ඇත්තටම මම කියලා, දරුවා කියලා, ගෙවල් කියලා අපි යම්තා සැප දුක් විඳින රූප ටිකකින්. මේ විදිහටම අතීතයේදීත් අපි රූප ටිකකින් සතුටු වුණාලු. මේ දරුවා කියලා, ගෙවල් කියලා, මේ තමන් කියලා, ඥාතීන් කියලා මේ විදිහටම අතීතයේදීත් රූප ටිකකින් අපි සතුටු වුණාලු. ඒ විදිහටම දැනුත් අපි රූපයක් අනුභව කරනවා. අනාගතයට කියලා තියම් රූපයක් ලැබුණොත් ඔච්චරමයි ලැබෙන්නේ. ඉතින් අතීත රූපයකින් අනුභව කරලා තමන්ට ජීවිතේ පිරුනේ නැත්තම් තමන්ට විමුක්තියක් ලැබුණේ නැතිනම් දැන් මේ රූප ටිකෙන් රූප පරිභෝජනය කෙරුවා කියලා මේකෙන් තමන්ගේ ජීවිතේ පරිපූර්ණත්වයකටපත් වෙන්නේ නැහැ. අනාගතයට ලැබෙන දේනුත් එහෙමයි. එතකොට ඒ නිසා අතීත රූපේ කොච්චර කෙරුවත් මේ ආස්වාදයේ මෙච්චර නේද කියලා දැකලා කලකිරලා මිදුණා නම් අද මේ වගේ රූපයක් අනුභව කරන තැනට එන්නේ නැහැ. අද මේ වගේ රූපයක් අනුභව කරන එකේ අපි සීමාවක් තේරුම් ගත්තොත් ලගිරුණු තෘප්තියකටපත් වුණු සෑහීමකටපත් වුණු අනාගතයට යන්නේ නැහැ කියලා වේදනාව සංඥා සංකාර කියලා තියෙනවා. එතකොට මේගොල්ලන්ට එක්ක තේරුම් ගන්න අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ ගත්තාම අලුතෙන් හිතන් කරන පරේක්ෂණයක් කළා ලෝකේ. ඒ පරේක්ෂණයට හේතු වුණේ මේ ලෝකේ හැදින්නේ කොහොමද? කියන්නේ ද්‍රව්‍ය, එතකොට සත්වය, පුද්ගලය කියන දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ කවුද? දැන් ඒ කාලේ නව දෘෂ්ටි තිබුණා මේ එක එක දෙවිගොල්ලෝ මේ ලෝකෙ මැව්වා, නැත්නම් මහා බ්‍රහ්මයා මැව්වා, ඒ වගේ දේවවාද ආත්මවාද තිබුණා ගොඩක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා, අවබෝධ කරගත්තා මේ ලෝකේ තියෙන මේ හේතුඵල ධර්ම. හේතුඵල කියලා කියන්නේ හේතු කියන්නේ තේරෙන්න ඕන.
කෝසල් ඉෆෙක්ට්.
හේතුඵල ධර්ම. එතකොට සවිඥානික ඒ වගේ කියන්නේ මේ සත්පුද්ගල බවක් තියෙන දේවල් තුලත් එහෙම නැති මේ වගේ සිත් නැති වස්තු තුලත් එකම විදිහට තියෙන්නේ හේතුඵල ධර්ම. එතකොට හැම වෙලාවෙම හේතුවක් ගත්තහම ඒ හේතුව ඵලයක් වෙනවා. ඵලයේ හේතුවක් වෙනවා. එතකොට අපි මේ වගේ දාන ආදී පින්කම් කරන්න කියලා කියන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා රෙමේ හඳුගන්න බොහොම ගෞරව සම්ප්‍රයුක්තව ඇසුරු කරන්න කියලා. අපි කරන කියන දේත් එක්ක හිතේ ඇති වෙනව අපිටම තේරෙනවා ඇති හිතේ අකමැතිකම් කැමැතිකම්. එතකොට සද්ධාව සතුට වගේ ගති අන්නේ ඒවට කියනවා කර්ම කියලා. කර්ම කියන්නේ අපි හිතනද කියනද කරන්න ඉස්සෙල්ලා සිතේ ඇති වෙන අදහස්. මේ අදහස් මත සිතන කියන කරන දේවල් තමයි මුල් වෙන්නේ අපිට නැවත ඉපදෙන්න. අපි හිතන කියන කරන දේවල් ඉවර වෙන්නේ නැහැ. අපි කියමු ආ යාළුවෙක් දිහා බලාගෙන තරහ අරගෙන බැන්න කියන්නකෝ. තේරෙනවද නේද? තරහ අරගෙන බැන්නාම ඒ සිද්ධාන්තය ඉවර වෙයි. යාළුවා අපිට පේන්නේ දැනකට යයි. අපි වචනේ ඉවරේ. සමහර විටක ඒ තරහ ගත්ත එකත් අපිට මැකිලා යයි. නමුත් ඒ කර්ම කියන එක එහෙම නැති වෙන්නේ නැහැ කියලා කියන්නේ තමන් ජීවිතේ පුරාවට කළ කී දේවල් හිතන්න පුළුවන්කමට තමයි හිත කියන්නේ. කියන්නේ ඔගොල්ලෝ උදේ ආහාර ගත්ත දේවල් හිතන්න පුළුවන් නේ, සිහි කරන්න පුළුවන් නේ. කෑම ගෑවා. එතකොට ඊය රැට කෑවේ මොකද්ද කියලා හිතන්න පුළුවන්. ඊයේ මොනවද කිරුවේ කියලා නැත්නම් කාපු දේ හිතන්න පුළුවන්. නමුත් සිහි කරන්න පුළුවන්කම තිබුණාට ද්‍රව්‍ය වශයෙන් කොහෙවත් නැහැ මොකද. භෞතික මොකුත් නැහැ. නමුත් හිතන්න පුළුවන්. ඒ වගේ ජීවිතේ අපි ජීවත් වෙනකොට කළ හොඳ සහ නරක කියන සිද්ධාන්තයන් තියෙනවා. අපේ ජීවිතයේ අන්තිම කාලෙදී ඒව සිහි කරන්න පුළුවන්. සිහි වෙනවා මේ වගේ. අපිට දැන් උදේ කාපු දේවල් හිතන්න පුළුවන්. නමුත් කාපු බත් ගන්න නැහැ. ඊයේ දවල්ට කෑවේ මොනවද, රෑට කෑවේ මොනවද, සමහර දවස් කීපයක දේවල් හිතන්න පුළුවන්. නමුත් එහෙම දේවල් කොහොමත් නැහැ. නමුත් සිතට ලැබුණු අත්දැකීම නැවත හිතීමේ හැකියාව හිතට තියෙනවා වගේ අපි ජීවිතයේ කළ කී දේවල් හිතන්න පුළුවන් අපිට. එතකොට ඒ හිතනවා කියලා කියන්නේ අපි කියමු ඔයා බැන්නාම ඔයාට මතක් වෙන්නේ හීනෙන් පේනකොට අර ඔයා බැනපු කෙනාගේ රූපේ පේන්නේ. එතකොට රූපේ පේනකොට තමන් තුළ ඉබේම තියෙනවා මේ රූපෙක මම ගනුදෙනු කිරුවේ මේ විදිහට නේද කියන එක තියෙනවා. අපි කියමු කර්ම කියන්නේ ඔයගලන්ට මරණාසන්න මොහොතේ සමහරට මේ දර්ශනේ මේ ඇහෙන් දැකපු දර්ශනේ සිහිද. ඒ වෙලාවේදී අපි මේ වගේ හිතේ ගතියක් ඇති මේ දකින් දැන් තියෙන ගතිය ඒ විදිහට වෙනවා ඒ මොහොතට. ඒක මේ මොහොතේදී යම් මට්ටමකද සද්ධාව නෝන ඇති කරගන්නේ දර්ශනේ දකිනකොට ඒ මට්ටමටම එනවා. ඒ වට කියන හේතු කර්ම. අන්නේ ඒව තමයි හේතු වෙන්නේ සිත නැත්තම් විඥානේ මේ වගේ රූපයකට පැමිණලා මේ වගේ කයක් හදාගන්න. එතකොට මේ අපේ ජීවිත තුලත් තියෙන හේතුඵල ධර්ම. එතකොට අපි දැන් හිතින් කීම් කිරින් කරනකොට අපි හැම වෙලාවෙම දැනගෙන ඉන්නට ඕනේ ඒකාන්තින් අපි මේ හිතන කියන කරන දේ තමයි නැවත අපිට කයක් ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්න හේතු වෙන්නේ. හැමදාම මේ අම්මා තාත්තා හම්බ වෙන්නේ නැහැ, මේ ඔස්ට්‍රේලියාව හම්බ වෙන්නේ නැහැ, මේ වටපිටාව හම්බ වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. හැමදාම අපි දැන් නොදන්නාකම වෙන මේකට. මොකද මම පොඩි කාලේ මට මතකයි අපේ අම්මලාට කියනවා, ඉතින් අපේ අම්මලා විතරක් ඇයි මේ අපායක් තියෙන ආගමක් තෝරගෙන ඉන්නේ? ඉතින් අපිටත් තිබුණානේ අපායක් නැති ආගමක් තෝරගන්න කියලා මම කියලා තියෙනවා. මට මතකයි. ඇයි අනිත් ආගම් වල එහෙම ලොකු අපායක් නැහැ, අපි විතර පව් කරපුම අපාය යනවා කියලා. ඉතින් මම කියනවා ඇයි අපි අපායක් තියෙන ආගමක් තෝරගත්තේ කියලා. අපායක් තියෙන ආගමක් තෝරගත්තා නෙවෙයි, නමුත් යථාර්ථයේ ඒක. ඒ වගේ අපිට කර්මය හැම කෙනෙක්ම හිතන්න කියන බුදුරජාණන් වහන්සේ පැවිද්දෙක් වේවා, ගිහි කෙනෙක් වේවා, ස්ත්‍රී කෙනෙක් වේවා, පුරුෂ කෙනෙක් වේවා, හැම කෙනෙක්ම කර්මය තමන් උප්පත්ති කොට, කර්මය නෑදෑ කොට, කර්මය පිහිට කොට, කර්මය පිළිසර කරගෙන ඉන්නේ. අපි ඔක්කොමලා ඉන්නේ තව අය නෑදෑ කරගන්නේ අපේ කර්මය නෑදෑ කරගන්න. ඔගොල්ලන්ව මේ වගේ වටපිටාවක් ඔගොල්ලන්ට උරුම කරලා දුන්නේ, මේ වගේ පහසු පැවැත්මක් උරුම කරලා දුන්නේ ඔගොල්ලන්ගේ අම්මගේ තාත්තගේ හැකියාවවත් ඔගොල්ලන්ගේ හැකියාවවත් මත නෙමෙයි. මේ වගේ හැකියාවක් ලබා දෙන්න පුළුවන් ওই පරිසරය ඔගොල්ලන්ට ලබා දුන්නේ ඔගොල්ලෝ පෙර ජීවිතක වල කළ කුසල ධර්මයන්ගේ විපාකය. අපි ඒ හේතුක විපාකයක් කියලා දන්නේ නැත්නම් අපි මෙහෙමයි නේද, අපේ ජීවිත මෙහෙමයි නේද කියලා අපි සමාහයට මාන්න ඇති වෙනවා, සතුට ඇති වෙනවා, අපිට මේක ඇත්තම වෙනවා. නමුත් ඔයගොල්ලන්ගේ කර්ම ආවස හරියට සල්ලි ටිකක් අතේ තියාගෙන හොඳ ෆයිව් ස්ටාර් හෝටල් එකකට ගියා වගේ තමයි. සල්ලි තියෙනකම් කතා කරන්න විතරයි ඕනේ, ළඟට සර් මොනවද ඕනේ කියලා හොඳට උපස්ථාන කරයි. නමුත් ඒ සල්ලි ටික ඉවර වුණොත් ඔගලන්ට ඒ උපස්ථානයේ තියා ඉන්නවත් ලැබෙන්නේ නැති බෑ කිව්ව ගහලා එළවා එළිය. ඒ වගේ මේ මනුස්ස ලෝකේවත් මමත් ඉන්න මේ ලෝකේ අපි හරියට සල්ලි ටික කරගෙන ඇවිල්ලා වගේ. ඔගලන්ට මේ පහසුකම මේ පරිසරය හිතන්න එපා, ඒක ඇත්තමයි කියලා. මේ අතේ තියෙන සල්ලි ටික තියෙනකන් ඉන්න පුළුවන් ඔයගලන්ට. අපි හැමෝටම මේක හොඳට මතක තියාගන්න ඕනේ. නැත්නම් ඒක දන්නේ නැත්නම් අපි හිතනවා අපිට කිසි කරදරයක් නැහැ, දුකක් නැහැ, හොඳ පරිසරයක් තියෙන කියලා. පරිසරයේ තියෙන ඔයගොල්ලන්ගේ අතේ එනකොට ගෙනාවු සල්ලි ටික තියෙන හින්දා මේකට කියන පුණ්‍ය විපාක, කුසල විපාක කියලා. හැමදාම අතේ සල්ලි තියෙන වැය වෙනවා නේ. අපි ගෙන සල්ලි ටික උදේ කෑම ගන්නකොට ගෙවන්න වෙනවා, දවල්ට කෑම ගන්නකොට ගෙවන්න වෙනවා, මේ විදිහට වියදම් වෙනවා. ඒ වගේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපි පෙර කරපු පින ගෙවන කියන එක. ඊට පස්සේ අතේ සල්ලි නැති වුණාම අපිට හොටෙල් එකේ ඉන්න බෑ වගේ. ඕවත් අපිත් කරපු ඒ කුසල කර්මය ගෙවුණු දවසට අපිට මේ පරිසරය හැමදාම ලැබෙන්නේ ඊට පස්සේ කොහෙවත් නැහැ. අනිවාර්යයි මේ හෝටලෙන් සල්ලි නැතුව ගියාම වාව තව හෝටලයකට මේ වගේ බාර ගන්නවා මාව වැටේ කියලා එකක් නැහැ. ඊගාවට සව ඔය වගේ හෝටලයකට යන්න සමහරවිට කවම හොදන්න තියෙනවද දන්නේ නැහැ. සල්ලි හොයන්න මොකක් වෙයිද දන්නේ නැහැ අපිට. එහෙමත් නැතුනොත් හිඟා කන්න වෙයි සල්ලි හොයන්න. ඊට පස්සේ ඒ වගේ අපි කවුරුවත් මහා ප්‍රතාපවත් තැනක නැහැ පුතේ. මෙහෙම තිබුණු පරිසරයේ තියනවා කියලා හිතන්න එපා. කිසි වෙලාවක අපි නිර්භය සතුට හොඳ තැනක අපි ඉන්නවා කියලා නෑ. සමහර විටක ඒක නොදන්න අපි ගොඩාක් දුප්පත් තැනක ඉන්නේ. අපි තේරුම් ගන්න ඕනේ හෙට දවසේදී මේ හෝටලේ යන්න වෙනවා අපිට කියන එක හොඳට මතක තබා ගන්නට. ඒ යනකොට අපිට මාර්ගෝපකරණ වෙන්නේ අද මේ හෝටලේ ඉඳලා, නැත්නම් අද මෙතන ඉඳලා අපි යම් විදිහකට සිතින් කිරින් කරන්නේ ඒ ටික. ඔගොල්ලෝ මේ ඔගොල්ලොම කරපු පුණ්‍ය විපාකේ අපි මේ ගෙවමින් නේද ඉන්නේ? මේක ගෙවෙන දවසක් එනවා නේද කියන එක අමතක වුණොත් දැනගෙන හිටියේ නැත්නම් ඔගොල්ලන්ට මේක ඇත්තම වෙයි. ඔගොල්ලෝ ඉදිරියට යන්න මාර්ගෝපකරණ රැස් කරගන්න නැති වෙයි. ඔගොල්ලෝ කුසල ධර්ම නොකළොත් ඔගොල්ලන්ගේ පිනටයි මේ වගේ වටපිටාව ලැබුණේ. නමුත් මේ ඉන්න දෙමව්පියෝ ඥාතින්ටවත් දෙන්න විදිහක් නැහැ ඔයගලට මේ වටපිටාවක් හැමදාම. ඒගොල්ලන්ටත් ඔයගලන්ට උපකාර කරන්න පුළුවන් කමක් නැහැ. අපි කෙනා කෙනා තම තමන්ගේ ජීවිතවලට රැකවරණේ යහපත අපි කරගන්න ඕනේ. එහෙනම් හොත්තටම මතක තබා ගන්න හෝටලයකට උපමා තබා ගන්න ජීවිතේ. ජීවිතය කියන එක අපි සතුටු අපි හිතාගෙන මේක ඇත්තමයි හොඳට ඉන්න පුළුවන් මොන දුකක්ද කියන තැනක ඇත්ත. හෝටලේ ඇතුලේ ඉන්න තා කතා බැල්ලක උබනක විතරයි තියෙන සේවකය ළඟට එනවා ඒ එයාගේ මුදල තියෙනකම් එයාට කීය හැකි එක. නමුත් හැමදාම මේ මට්ටම තියෙන්නේ නැහැ කියන එක හොඳට මතක තබා ගන්න. එහෙනම් මම මේ බය කරනවා නෙවෙයි මේක තමයි යථාර්ථය. මේක තමයි ඇත්ත. එතකොට හෙට දවසේදී අපේ යහපත ගොඩ නැගෙන්නේ අද දවසේදී අපි කරන සිතින්. ඒ කියන්නේ මේ හෝටලේ ඉඳලා අපි තවදුරටත් මේ වගේ කුසල නැමැති ධනයක් උපදවා ගන්නවද නැද්ද කියන එක මත තියනවා. මත්වුවට මේ වගේ කුසල විපාක ලැබෙනවද නැද්ද කියන එක. අද දවසේදී ඔයගොල්ලෝ මේ තියෙන පෙර කුසලයට ලැබුණු වටපිටාව ඇත්ත වෙලා මත් වෙලා මෙහෙම කුසලයක ඵලයක් නේද අපි විඳින්නේ කියලා අපි අදත් කුසල් කළොත් නේද අපිට මත්වටත් මේ මට්ටම පවත් ගන්න පුළුවන් නේද කියලා දර්ශනයක් නැතුව ඔයගොල්ලෝ මේක ඇත්ත වෙලා කුසල් කරන්නේ නැති වුණා යහපත හැසිරෙන්නේ නැති වුණා ඔයගොල්ලන්ට පෙර කර්මයට ලැබුණු කුසල ඵලය ගෙවිලා මතුවට මේ වගේ කුසල වටපිටාවක් නොකළ නිසා ඒ කාන්තෙන් ඉදිරි ජීවිතයේ අඳුරකට දුගතියකට යනවා කියන එක නවත්තන්න බෑ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ පුද්ගල චරිත හතර. තමෝ තම පරායනෝ තමෝ ජ්‍යෝති පරායනෝ ජ්‍යෝති තම පරායනෝ ජ්‍යෝති ජ්‍යෝති පරායනෝ. කියන්නේ තමෝ කියලා කියන්නේ අන්ධකාරය. අන්ධකාරයට තමෝ තම පරායන අඳුරෙන් අඳුරට යන පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ පෙර ජීවිතවල දාන ආදී කුසල ධර්ම කළා නැහැ, දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගෞරව කළා, කීකරු වෙලා සුචරිත ධර්මයේ හැසිරලා නැහැ, කුඩාක් වැරදි කළා, අකුසල කර්ම කළා, ඔය පස්පව් කියන්නේ අපි පන්සිල් කඩන එකට පස්පව් කළා. ඊට පස්සේ ඒ වගේ අය දුගතියේ ඉඳලා මනුස්ස ලෝකෙට එනකොට ඊටාම නිර්දන වටපිටාවක ධනෙ නැති වටපිටාවක තමයි උපදින්නේ. කෑම ටිකක් කන්න නැහැ, බොන්න නැහැ, අඳින්න ඇඳුමක් නැහැ. එතකොට අනුන්ගෙන් අතපාල තමයි ඉල්ල ගන්න වෙන්නේ, හරියට ඉගෙන ගන්න බැහැ. පෙර කර්මයට දුප්පත් පරිසරයක තමයි උපදින්නේ. අඳුරෙන් එකෙන අඳුරක් යාගේ ජීවිතේ තියෙන්නේ. දුප්පත්කම නිසාම එයාට හොඳ ඉගෙන ගන්නත් බැ, රස්සාවක් නැහැ. දුප්පත්කම නිසාම ඉගෙන ගන්න කරන්න බැරි වෙච්ච හින්දා එයාට ඉතුරු වෙන්නේ මාළු අල්ලන්න යනවා. එක්කෝ හොරගම් කරනවා, එක්කෝ ඒ සුරා හොර සුරා මද්‍රව්‍ය පෙරනවා වගේ දුෂ්චරිත ටිකක් තමයි එයාට කිට්ටුව තියෙන්නේ. එයාගේ දුප්පත්කමට එයා ආපහු දුකතියකට යම දෙයක්ම කළා ආපහු දුගතියකටම යනවා. එයාට කියනවා අඳුරෙන් අඳුරට යන පුද්ගලයා කියලා. ඊට පස්සේ තව පුද්ගලයෙක් ඉන්නවා අඳුරෙන් ආලෝකයට යන. ඔය වගේ පෙර කුසල ධර්ම කරන තු හරී දුප්පත් පරිසරයක උපදිනවා. හැබැයි මෙයා තේරුම් ගන්නවා මම මේ තරම් ජීවිතේ ජීවත් කරන්නවත් වටපිටාවක් නැති දුගී දුප්පත් ස්වභාවයෙන් උපන්නේ පෙර කුසල ධර්ම නොකළ නිසා නේද කියලා. එයාට ධනෙ තියෙන පමණකින් එයා කුසල කරනවා. සමාජයට හම්බෙන කෑම පිගන්න හෝ සතෙකුට දෙනවා. එහෙම නැතිනම් එයා මුදලක් නැහැ දානයක් දෙන්න. නමුත් ශ්‍රමයෙන් හරි එයා ශ්‍රමදායකත්වයේ හෝ දෙනවා. මේ විදිහට කොහොම හරි කුසල ධර්ම පූර්ණේ කළා පූර්ණේ කළා ආපහු සුගතියකට යනවා. අන්න එයාට කියනවා අඳුරෙන් ආලෝක ධන පුද්ගල. තව කෙනෙක් කියනවා ජ්‍යෝති තම පරාය. ආලෝකෙන් අඳුරට යනවා. පෙර දාන ආදී කුසල ධර්ම කළා දෝ මනුසාත් භාවයක් ලබනවා. හොද්දට යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා, යාළු මිත්‍රයෝ ඉන්නවා, හොද්දට සතුටු වෙන්න පුළුවන්. හැබැයි ආ දන්නේ මේ වගේ පෙර කුසලයක විපාකයක් නේද මම කෙලයට මේක ඇත්තම වෙනවා. යාළුවෙක් සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා, සමහර දෙමව්පියන්ට කී කරු නැ, අකුසල ධර්ම කරනවා. ඒ අකුසලයේ කියන කයට ගානක් නැහැ. ඒක එච්චර වරක් නෙමෙයි. අපිට හම් වෙච්චදී අපි පරිහරණය කරන්න බෑ කියන තැනින් බැඳලා. බැඳිලා නොයේ දුෂ්චර්ත කළා මත්ති දුගතියකට යනවා. එයාට අර ලැබුණු සම්පත්තිය විපත්තිකට හරවගන්න ඒ පුද්ගලයාට කියනවා ජ්‍යෝති තම පරායම. ආලෝකයෙන් අඳුරකට යන පුද්ගලයෙක් කියනවා. එතකොට තව පුද්ගලයෙක් කියනවා ජ්‍යෝති ජ්‍යෝති පරායම කියලා. ඒ කියන්නේ පෙර දානාදී කුසල ධර්ම කළා බොහෝම ධන ධාන්‍යයෙන් ආඩ්‍ය වෙච්ච දුකක් නැතුව ජීවිතය පරිහරණය කරන්න පුළුවන් වටපිටාවක් උපදිනවා. එයා සිහිපත් කරනවා මේ මගේ හැකියාවක් නෙවෙයි, මේ මගේ අම්මගේ තාත්තගේ හැකියාවක් නෙවෙයි, මට මෙහෙම ඉඳ හදලා දුන්නේ. මේ හැකියාව අරගෙන ආයි මම, ඒ කියන්නේ පෙර ජීවිතයක දානන්ති කුසල ධර්ම කළ නිසා මම වගේම ලෝකේ උපන්න තව අය ඉන්නව කණ්ඩොත් බොණ්ඩොත් නැතුව. ඈ අනුන්ගේ අතපාල හිඟා කරන. නමුත් මට එහෙම නැහැ. එයා අපි දෙන්නම එකට උපන්න නම් එයාට එහෙම නොලැබෙන්න මට මෙහෙම ලැබෙන්න හේතුව මොකද? ආ මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. මම මගේ පෙර කුසල කර්ම කළ නිසායි මට මේ පරිසරය තියෙන්නේ. එහෙනම් මේක ස්ථාවර වෙන්නේ මම තවත් කුසල ධර්ම කළොත් නිසා නේද කියලා. මේ පුණ්‍ය විපාකේ පරිහරණය කරන ගමන් එයා නිතරම ගුණහපත් වෙන්න හිතන, ගුණහපත්කමට බලන. මොකද එයා දන්නවා මේ හැකියාව දෙන්න අම්මට තාත්තට තිබුණේ නැහැ. මම උපන්නේ නැත්තම් මේ වගේ තැනක. ඈ එතකොට අනිත් පවුල් වල ඉන්නේ මේ වගේ හැකියාව දෙන්න විදිහක් නැති. එතකොට ඒ වගේ මම ඉන්ද්‍රියාංග විකල වෙලා මොන විදියකට හරි උපන්නා නම් ඒත් මොන තරම් සල්ලි තිබුණත් වෙන්න බෑ. මේ නොවෙන්න හොඳ දේහ සම්පත්තියක් ඇති වෙන මිලමුදල් තියෙන තැනක උපන්නේ පෙරපින නිසා. අනේ මම තවත් කුසල් කරගන්න ඕනේ කියලා එයා නැවත නැවතත් කුසල් කරනවා. මෙයා ආලෝකෙන් ආලෝකෙන් යන පුද්ගලයා. ඉතින් මයුම් තලතෝ ඉරුම් ගන්නට ඕනේ. දැන් ඔගොල්ලෝ ඉන්න වටපිටාව මත ඔයගලන්ට කරුණ දෙකක් තියෙනවා. ආලෝකෙන් අඳුරට යන්නේ කොනද, ආලෝකෙන් ආලෝකයට යන්නේ කොනද කියන එක. මොකද මේ පරිසරයකට කියන්නේ අඳුරක් කියලා. ඔයගොල්ලෝ ඉන්න මේ පෙර කුසල කළ නිසා මේ වගේ මට්ටමක් ලැබුණේ. ඔයගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ඉලක්ක දෙකක්. බුදුරජාන් වහන්සේ දේශනා කළ පුද්ගලය හතර දෙනාගෙන් පුද්ගල චරිත දෙකක් නියෝජනය කිරීම හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. මොකද්ද? ආලෝකය කියන තැන තියෙනවා. පෙර ජීවිතයක ඉඳන් ආපු ආලෝකේදලා අඳුරට යනවද ආලෝකෙන් ආලෝකයකට යනවද කියන චරිත දෙකෙන් මොකක්ද අපි තෝරගන්නේ කියන එක නුවණින් බලලා තෝරගෙන කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඈ හරි.